announcement, I wish to inform Parliament that I have received the determination of the Supreme Court in respect of the bill titled Gender Equality, which was challenged in the Supreme Court in terms of Article 121(1) of the Constitution. In the said determination, the Supreme Court has determined the constitutionality of the bill as follows. Supreme Court held that the promulgation of this bill is inconsistent with the Article 12 of the Constitution. The Supreme Court also has held that the object of this bill is Clause 2, read with Clause 3, Clause 4, would be inconsistent with Article 9, 10, 12, 14, 1E and 27, 1G of the Constitution. The Supreme Court has also held that the clause numbers 4, 7, 17, 18, 25, 26, and 27 are inconsistent with the articles 9, 10, 12, 1, 14, 1E, 14, 1F, 27, 1G of the Constitution. The Supreme Court has held that the power being vested in the council set up under Clause 5 and 6, read with Clause 7, are inconsistent with Article number 7, 9, 10, 12, 1, 14, 1E, 14, 1F, and 27, 1G of the Constitution. Therefore, Clauses 17 and 18 of the bill, which set out the requirements of the Office of Gender Focal Point and the provisions in Clause 8 to 16 and 19 to 24 of the bill, which are incidental provisions for the existence, management and exercise of powers and duties of the Council, are also inconsistent with Article 9, 10, 12, 1, 14.1E and 14.1F and 27.1G of the Constitution. The objects of the bill are inconsistent with Articles 3, 4D, 9 and 10 of the Constitution, and they are inseparable from the other provisions of the bill. Therefore, the Supreme Court has determined that the bill as a whole is inconsistent with Article 3, 4D, 9 and 10 of the Constitution. The Supreme Court has determined that the bill as a whole cannot be enacted into law unless the appropriate procedure laid down in Articles 83 Article 84 and read with Article 80 of the Constitution, which requires that the number of votes that cast in favor, therefore must almost not to less than 2/3 of the whole number of members of Parliament, including those not present, and is approved by the people at a referendum. I order that the determination of the Supreme Court be printed in the official report of the today's proceedings of the House. ශ්‍රී ලංකා ගොඩනැගිලි ඉංජිනේරු සේවා සහ තාක්ෂණ ආයතනයේ සංස්ථාගත කිරීමේ පනත් කෙටුම්පත සලකා බැලීම පිණිස පාර්ලිමේන්තුවේ ස්ථාවර නියෝගයේ 113 2 ප්‍රකාර ව්‍යවස්ථාදායක ස්ථාවර කාර්යක සභාවට මතු පළ වෙන මන්ත්‍රීවරයන්ගෙන් මන්ත්‍රීවරයන් අතිරේක සමාජික මා විසින් නම් කරන ලද බව දන්වනු කැමැත්තෙමි. උදේ ගම්මන් පිළමැත්තුමා, නාලක බණ්ඩාර කෝට්ටේ ගොඩ මැත්තුමා, මිලන් ජයතිලක මැත්තුමා, සුදර්ශන දෙනිපිටිය මැත්තුමා, ඉසුරු දුඩංගඩ මැත්තුමා, කුමාරසිරි රත්නායක මැත්තුමා, ගාමිණී වලේ ගොඩ මැත්තුමා, වීර සුමන වීරසිංහ මැත්තුමා. දණ්ඩ නීති සංග්‍රහයේ සංශෝධන පනත් කෙටුම් පෙර සලකා බැලීම පිණිස පාර්ලිමේන්තුවේ ස්ථාවර නියෝග 113 2 ප්‍රකාර ව්‍යවස්ථාදායක ස්ථාවර කාර්යක සභාවට ගරු ජගත් සම්බ්‍රේක මහතා අතිරේක සමාජික වශයෙන් මා විසින් නම් කරන ලද බව දන්වනු කැමැත්තෙමි. පාර්ලිමේන්තු මන්ත්‍රී ගරු නීතිඥ WDJ සෙනෙලත්ත මහතා විසින් මාර්තු 21 වන දින වරප්‍රසාද ප්‍රශ්න යටතේ පාර්ලිමේන්තුවේ මතු කරන ලද කරුණු ආචාර ධර්ම සහ වරප්‍රසාද කාර්යක සභාවට යොමු කිරීමට කටයුතු කරනු ලැබේ. පාර්ලිමේන්තු මන්ත්‍රී ගරු ලලිත් වර්ණකුමාර මහතා විසින් 2024 අප්‍රේල් 15 වන දින වරප්‍රසාද ප්‍රශ්නයටදී පාර්ලිමේන්තුවේ මතු කරන ලද කරුණ ආචාර ධර්ම සහ වරප්‍රසාද බඳ කාර්ය සභාවට යොමු කරනු ලැබේ. ලිපි ලේඛනාදී පිළිගැනීම ගරු අග්‍රාමාත්‍යතුමා.
ගරු කථානායකතුමනි, 2024 අංක 1 දරණ පරිපූර්ණ ඇස්තමේන්තු මම ඉදිරිපත් කරමි. මෙම පරිපූර්ණ ඇස්තමේන්තු රජයේ මුදල් පිළිබඳ කාර්ය සභාවට යොමු කළ යුතුයි මම යෝජනා කරමි. 2023 වර්ෂය සඳහා මුදල් ආර්ථික ස්ථායීකරණ සහ ජාතික ප්‍රතිපත්ති අමාත්‍යාංශයේ කාර්යසාධන වාර්තාව, 2023 වර්ෂය සඳහා රජයේ තක්සේරු දෙපාර්තමේන්තුවේ කාර්යසාධන වාර්තාව, 2023 වර්ෂය සඳහා විදේශ සම්පත් දෙපාර්තමේන්තුවේ කාර්යසාධන වාර්තාව, 2023 වර්ෂය සඳහා රාජ්‍ය ව්‍යාපාර දෙපාර්තමේන්තුවේ කාර්යසාධන වාර්තාව, 2023 වර්ෂය සඳහා සංවර්ධන මුල්‍ය දෙපාර්තමේන්තුවේ කාර්යසාධන වාර්තාව සහ 2023 වර්ෂය සඳහා රාජ්‍ය මුදල් දෙපාර්තමේන්තුවේ කාර්යසාධන වාර්තාව මම ඉදිරිපත් කරමි. මෙම වාර්තා ජාතික ආර්ථික හා භෞතික සැලසුම් පිළිබඳ ආංශික අධීක්ෂණ කාර්ය සභාව වෙත යොමු කළ යුතුයි මම යෝජනා කරමි. 2023 වර්ෂය සඳහා මැතිවරණ කොමිෂන් සභාවේ කාර්යසාධන වාර්තාව සහ 2023 වර්ෂය සඳහා මොණරාගල හම්බන්තොට සහ වවුනියාව දිස්ත්‍රික් ලේකම් කාර්යාලවල වාර්ෂික කාර්යසාධන වාර්තාව මම ඉදිරිපත් කරමි. මෙම වාර්තා විවෘත සහ වගකීතු රජයක් පිළිබඳ ආංශික අධීක්ෂණ කාර්ය සභාව වෙත යොමු කළ යුතුයි මම යෝජනා කරමි. රජයේ ගිණුම් පිළිබඳ කාර්ය සභාව පාර්ලිමේන්තුවේ ඉදිරිපත් කරන ලද වාර්තාවේ අල්ලස්සෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාව සම්බන්ධ කරුණු පිළිබඳ පාර්ලිමේන්තුවේ ස්ථාවර නියෝග 194 ප්‍රකාරව නිරීක්ෂණ සහ ගන් ලැබූ ක්‍රියාමාර්ග පිළිබඳ වාර්තාව, රජයේ ගිණුම් පිළිබඳ කාර්ය සභාව පාර්ලිමේන්තුවේ ඉදිරිපත් කරන ලද වාර්තාවේ රත්නපුර දිස්ත්‍රික් ලේකම් කාර්යාලය සම්බන්ධ කරුණු පිළිබඳ පාර්ලිමේන්තුවේ ස්ථාවර නියෝග 194 ප්‍රකාරව නිරීක්ෂණ සහ ගන් ලැබූ ක්‍රියාමාර්ග පිළිබඳ වාර්තාව සහ රජයේ ගිණුම් පිළිබඳ කාර්ය සභාව පාර්ලිමේන්තුවේ ඉදිරිපත් කරන ලද වාර්තාවේ මැතිවරණ කොමිෂන් සභාව සම්බන්ධ කරුණු පිළිබඳ පාර්ලිමේන්තුවේ ස්ථාවර නියෝග 194 ප්‍රකාරව නිරීක්ෂණ සහ ගන් ලැබූ ක්‍රියාමාර්ග පිළිබඳ වාර්තාව මම ඉදිරිපත් කරමි. වාර්තා රජයේ ගිණුම් පිළිබඳ කාර්ය සභාව වෙත යොමු කළ යුතුයි මම යෝජනා කරමි. 2023 අංක 34 දරන විසර්ජන පන්තියේ 6-1 වගන්ති යටතේ 2024-04-05 සිට 24-04-30 දක්වා ජාතික ආයවැය දෙපාර්තමේන්තුවේ වැසීෂා අංක 240 යටතේ සංවර්ධන වැඩසටහන සඳහා වෙන්කර ඇති ප්‍රතිපාදන මගින් සිදු කරන ලද පරිපූරක වෙන්කිරීම පිළිබඳ සටහන මම ඉදිරිපත් කරමි.
ධීවර අමාත්‍යයන්.
ගරු කථානායකතුමනි, 2023 වර්ෂය සඳහා ධීවර සහ ජල සම්පත් දෙපාර්තමේන්තුවේ කාර්යසාධන වාර්තාව මම ඉදිරිපත් කරමි. මෙම වාර්තාව පරිසරයේ ස්වභාවික සම්පත් හා තිරසර සංවර්ධනය පිළිබඳ ආංශික අධීක්ෂණ කාර්ය සභාව වෙත යොමු කළ යුතුයි මම යෝජනා කරමි.
ප්‍රවාහන මාත්‍යමා.
ගරු කථානායකතුමනි, 2023 වර්ෂය සඳහා රජයේ මුද්‍රණ දෙපාර්තමේන්තුවේ වාර්ෂික කාර්යසාධන වාර්තාව මම ඉදිරිපත් කරමි. මෙම වාර්තාව මාධ්‍ය තාරුණ්‍ය උරුමය සහ නූතන පුරවැසියා පිළිබඳ අධීක්ෂණ කාරක සභාව වෙත යොමු කළ යුතුයයි මම යෝජනා කරමි. මෙම ලිපිලේඛනාදිය පිටපත් ගරු මන්ත්‍රීතුමන්ලා වෙත සපයා ඇත.
කෘෂි කර්මාමත්තුමා.
ගරු කථානායකතුමනි, ක්‍රම සහ විධි පිළිබඳ කාරක සභාව පාර්ලිමේන්තුවේ ඉදිරිපත් කරන ලද වාර්තාවේ කෘෂිකර්ම සහ වෙවිල් කර්මාන්ත අමාත්‍යාංශය සම්බන්ධ කරුණු පිළිබඳ පාර්ලිමේන්තුවේ ස්ථාවර නියෝග 104-6 ප්‍රකාරව නිරීක්ෂණ සහ ගනු ලැබූ ක්‍රියාමාර්ග පිළිබඳ වාර්තාව මම ඉදිරිපත් කරමි. මෙම වාර්තාව ක්‍රම සහ විධි පිළිබඳ කාර්ය සභාවට යොමු කළ යුතුයි මම යෝජනා කරමි.
අධිකරණ අමාත්‍යතුමා.
ගරු කථානායකතුමනි, 2023 වර්ෂය සඳහා අධිකරණ බන්ධනාගාර කටයුතු හා අනුපම ව්‍යවස්ථා ප්‍රතිසංස්කරණ අමාත්‍යාංශයේ කාර්යසාධන වාර්තාව මම ඉදිරිපත් කරමි. මෙම වාර්තාව යුක්තිකරු සහ නීතිකරු සමාජයක් පිළිබඳ ආංශික අධීක්ෂණ කාර්ය සභාවට යොමු කළ යුතුයි මම යෝජනා කරමි.
සංචාරක හා ඉඩම් අමාත්‍යතුමා. ඔව්, කිරියල් අමාත්‍යතුමා.
පෙරේද ශිෂ්ට අධිකරණයේ නීති ප්‍රතිපත්තිවා කිව්වා මෙන්න ඉදිරියට මැතිවරණ කොමිෂන් වෙනුවෙන් පෙනී සිටින්නේ නැහැ කියලා. මොකද එයා හරියට රාජකාරී කරලා නැහැ කියලා. පෙරේද අග්‍රවිශ්‍යකාරතුමා කිව්වා මැතිවරණ පැවැත්වුවේ වක්කීම තියෙන පැහැදිලිව මැතිවරණ කොමිෂනට කියලා. ඒකත් අරට ඉෂ්ට කළා නැහැ කියලා. ඉතින් මැතිවරණ කොමිෂන ගැන හැම පැත්තෙම චෝදනා එනවා. ඉතින් මේක අපි පාර්ලිමේන්තුවක් හැටියට අපි විමසිලිවත් වෙනවා නීතිපතිවරයා කියලා අපේ නීතියට බෑ කියලා. අග්‍රවිශේෂකාරතුමා කියනවා මැතිවරණ කොමිසමටයි බලය තියෙන ඡන්ද තියන්න කෙසේ හෝ තියන්න ඕන කියන එක තමයි. ඉතින් පොඩ්ඩක් ඔබට තරහ නැප පොඩ්ඩක් ඉන්න. ඔබතුමාට අදි සූරට බඩ අදිසි නැහැ. එතකොට මම කියන්නේ මේක බොළු පාර්ලිමේන්තු අනිත් එක පසුගියවත් තමයි බැතිවරණ කොමිසමේ නිලධාරීන්ට ආණ්ඩුකාරපත් දුන්නා. නැගී කෙනෙක් උතුරේ ආණ්ඩුකාරයා.
හරි හරි හරි.
ඉතින් මේ විදිහට තමයි මේ පැතිවැට කොමි එක පැත්තකින් හතර පැත්තකින්ම චෝදනා. ඉතින් මේක ගැන පාර්ලිමේන්තු හැටියට මොකද ඉදිරිදී ජනාධිපතිවරයෙක් එනවා. ඒකයි මම මේක මේ
හරි.
ඉතිපත් කෙරුවේ.
සංචාරක හයිඩන් එමුතුමා.
2022 වර්ෂයේ සදාව යෝන් සේනාංකේ වාර්ෂික වාර්තාව මිතුරත් කරමි. මෙම වාර්තාව මාධ්‍ය තරුණ තාරුණ්‍ය උරුමය සහ නූතන පුරවැසිය පිළිබඳ ආංශික අධීක්ෂණ කාර්ය සභාවතිය යොමු කළ යුතුයි මම යෝජනා කරමි.
බුද්ධ ශාසන හා ආගමික
ගරු කථානායකතුමනි 2027 වර්ෂයේ සදා ජාතික කෞතුකාගාර දෙපාර්තමේන්තුවේ වාර්ෂික කාර්යසාධන වාර්තාව මම ඉදිරිපත් කරමි. මෙම වාර්තාව ආගමික කටයුතු හා සහජීවනයේ පිළිබඳ ආංශික අධීක්ෂණ කාර්ය සභාවතිය යොමු කළ යුතුයි මම යෝජනා කරමි.
කාර්ක සභා වාර්තා පිළිගැනීම රජයේ මුදල් පෙළ කාර්ක සභා වාර්තාව හර්ෂයට සිල්ලා මැත්තුම.
ගරු කථානායකතුමනි මේ මට වාර්තාවක් ඉදිරිපත් කරන්න තියෙනවා. ඊට කලින් වැදගත් කාරණාවක් ඔබතුමාගේ අවධානයට මම යොමු කරන්න කැමැති. මම මේ මුදල් පිළිබඳ කාර්ක සභාවේ සභාපති තනතුර ගත්තේ අතිවිශාල ගැටලු කිහිපයක් අභියෝග ජයග්‍රහණය කරමින් මම දෙපාරක් මේ පාර්ලිමේන්තු කාර්ක සභාවෙන් අයින් කරා. තුන්වෙනි පාර ගරු විපක්ෂ නායකතුමාගේ දැඩි ඉල්ලීම මත මෙතන සටන් කරලා සති ගාණක් සභාපති කෙනෙක් නැතුව ඉඳලා තමයි අවසානයේ සභාපති වුණේ. මට මේකෙන් වරප්‍රසාදයක් ලැබෙන්නේ නැහැ. මගේ වයිෆ්ගෙන් ඇහුවත් කියයි 2:45 3 මම නිදා ගන්න යනකොට. කිසිම මට ඔෆිස් එකකුත් නැහැ. හරි ඒ වැඩ කරන්නේ ඇනලිස්ට්ලා 3 හරහා විතරයි. හරි මේ ඔක්කොමත් එක්ක යම් කිසි ඒකේ ගරුත්වයක් තියෙන ඕනේ වැඩේ කරනකොට. මොකද අපි ඔක්කොම පාර්ලිමේන්තු මන්ත්‍රීවරු. තාම ස්ටාෆ් එකක් නැහැ. 3 ඉන්නේ. ඒ කට්ටියකෙත් පඩි ගෙවන්න විදියක් නැහැ කියලා මම වඳින්න ඕනේ කාගෙන් හරි පාර්ලිමේන්තුවේ මේ ගෝයෙන් හරි උදව් කරන කෙනෙක්ට පඩි ගෙවන්න කියලා. එහෙමයි කරගෙන යන්නේ. එක ස්ටාෆ් ඇනලිස් කෙනෙක් නෑ මේ ආයතනේ. හැම මුදල් පනතම අපි විශ්ලේෂණය කරන්න ඕනේ. හැම එකටම ගහ ගන්න ඕනේ, මරා ගන්න ඕනේ. එහෙම මොකද්ද මේකේ තත්ත්වය? ඇයි මම මේක කරන්නේ? මගේ ප්‍රෙෂර් එක වැඩි වෙලා මැරෙන එක තමයි වෙන්නේ මෙහෙම කිහිල්ල.
ඒත් ගන්න එපා ඉච්චර.
මයික් එකක් නැහැ.
ඔව් සබරයි.
තුමනි එතන විශාල කාර්යභාරයක් තියෙනවා මුදල් කමිටුවට. අන්තික මේ වර්තමාන ජනාධිපතිතුමාම මිට පෙර අගමැති ඉන්නකොට තමයි ස්ථාවර නියෝගයේ යටතේ අලුතෙන් ওই මුදල් කමිටුව නිර්මාණය කළේ. ඒකේ වැදගත්කම ඊටාම දැඩිව දැනෙනවා මේ වගේ අවස්ථාවක මේ ආර්ථික ප්‍රශ්නයක් තියෙන වෙලාවක. ඒ නිසා අපි මීළඟට පවතින ලබන සතිය වෙන්න පුළුවන් අපේ අදාළ කමිටුවට කරුණු ටික ඉදිරිපත් කළා. අපි විශේෂයෙන් මේක සලකා බලමු. අපේ කිරියල්ල මැතිතුමත් මෙතන ඉන්නවා. කවුරු පාලනයේ හිටියත් කවුරු විපක්ෂයේ හිටියත් මේ මුදල් පිළිබඳව කාර්ක ස්වභාවයේ කටයුතු කාර්යක්ෂමව කරගෙන යාම සඳහා අවශ්‍ය සම්පත්තික ලබා දෙන්න ඕනේ.
සෝදේ පඩකේන හරි පඩකේන මට කියන්න දෙන්න. හරි ඒක ස්තුතිවන්ත වෙනවා. සමහරවිට මට අතින් පඩි ගෙවන්න සිද්ධ වෙලා තියෙනවා. මම කොහොමද කරන්නේ? ඒ හරි පොඩ්ඩක් ඉන්න. හරි එතකොට මම ගරු සභාන කථානායකතුමාට කියන්න කැමති මේක සටන් කරලා ගත්ත දෙයක් ප්‍රජාතන්ත්‍රවාදය වෙනුවෙන්. දැන් මේ උදාහරණ කිහිපයක් ගත්තොත් පළවෙනි පාර එලවන්න මාව හේතුව ගල්ලඟුරු ප්‍රශ්නේදි. ඒකෙන් පළවෙනි පාර එලෙවවා. කථානායකතුමා හොඳටම දන්නවා. එදා ගල්ලඟුරු ගත්තනම් අද ගෙවන්න වෙන ප්‍රමාණය කියන්නේ ඩොලර් 300 ගානේද කොහෙද ගන්න කී ගල්ලඟුරු අවුරුදු ගානකට. අපි මැදිහත් වෙලා ඒක නැවැත්තුවා. ඒ නිසා අපිට පුළුවන් වුණා මහ විශාල වංචාවක් නවත්වන්න ගරු කථානායකතුමා. අනිත් එක දෙවනි පාර පැන්නේ මේ කට්ටියව වෝටර්ස් එජ් එකට එක්කන් ගිහිල්ලා කතා කරන්න කියලා කිව්වා. මේ ඇයි අපි මේ IMF ප්‍රෝග්‍රෑම් එක එහෙමත් නැත්නම් මේ ප්‍රතිසංස්කරණ වලට යා යුත්තේ බංකොලොත් වෙන්න කලින් කියලා. ඒකට මේ කට්ටියව බස් එකේ දාගෙන ගියා කියලා මෙතන මට විරුද්ධ වරප්‍රසාදයක් ගෙනාවා. පාර්ලිමේන්තුවේ මුදල් අභාවිතා කරා කියලා බස් එකේ ගෙනිච්චා කියලා. බස් එකේ ගෙනිච්ච පෙට්‍රල් ගණන් නිසා හැමෝම වාහන වලට යනවට වඩා බස් එක යන්න තියෙන නිසා. තප්පරයක් දෙන්න. ඊට පස්සේ මේ කැසිනෝ රෙගියුලේටර් කෙනෙක් නැති නිසා අපි ලයිසන්ස් දෙන්න බෑ කිව්වා. ඒක ගැන දැන් ගන්නවා. ඒක තමයි ඉදිරිපත් කරන්නේ. ඊළඟට වැලියු ඇඩඩ් ටැක්ස් එක VAT එක සෞඛ්‍යයට කෘෂිකර්මයට ගහන එක පිළිබඳව මහ දැඩි පෙනී සිටීමක් කරා. මහ ගොඩක් දේවල් තියෙනවා මම දෙකයි තුනයි කියන්නේ. පික්මි එක සහ ඌබර් එකට වෙන වෙනම ටැක්ස් ගහනවා කියලා ඒක අසාධාරණයි කියලා කවුද කතා කරේ? මුදල් කමිටුව කතා කරේ, අපේ කමිටුව කතා කරේ. තාම ඒක වෙනස් කරේ නැහැ. අපි දිගින් දිගටම මේක ක්‍රියාත්මක කරගෙන යනවා. කිරිබිට මිල සම්බන්ධයෙන් වැඩි කරන්න ගියාම අපි අහුවා ඇයි වැඩි කරන්න කියලා. කෝ ෆෝමියුලක කියලා. ඊට පස්සේ රුපියල් 350කින්ද කොහෙද කිරිබිට මිල අඩු කරා. ඊළඟට සීනි වංචාව පිළිබඳව දිගින් දිගටම කතා කරේ මුදල් කාර්ක සභාව. මෙතුමත් දන්නවා ඉස්සෙල්ලම මේක ගෙනාවෙත් අපි පරණ මුදල් කාර්ක සභාවේ. ඊට පස්සේ මහ බැංකුවේ පඩි සම්බන්ධයෙන් ගැටලුව මහා අමාරු ප්‍රශ්න වලට මාව මැදි වුණා. හරි, එතකොට මට කවුරුත් මේක වෙනුවෙන් පෙනී හිටින්නේ නැහැ. එකපාරක් ණය ප්‍රතිවහගත කරන්න ගිය වෙලාවේ ගරු මුදල් සමා වෙන විපක්ෂ නායකතුමා ඒකට එන්න අවසර ඉල්ලුවා. ඒකට අවසර දුන්නේ නැහැ සමහරු. මේකේ කොච්චර කැත වැඩක්ද? විපක්ෂ නායකවරයාට තියෙන්න ඕනේ ඒකේ අයිතිය. අන්තිමට ඒකට මාවත් මැදි වුණා. ඊට පස්සේ මේ ඊයේ පෙරේද ගෙනාවා ශුද්‍ර මූල්‍ය පනත. ඒ ශුද්‍ර මූල්‍ය පනත ගෙනාව නම් තිබිච්ච ප්‍රශ්නේ තවත් උග්‍ර වෙනවා. අපි මුදල් කමිටුවෙන් පෙන්නලා දීපු නිසා ඒගොල්ලෝ ඒක හපුලා ගත්තා. අලුත් පනතක් ගේනවා කියලා කිව්වා. පේයි ටැක්ස් එක කොහොමද 124ට අඩු කරන්න පුළුවන් සර්චාර්ජ් එකක් කියලා අපි මුදල් කාර්ක සභාවෙන් ගාන හදලා මේ පාර්ලිමේන්තුවේ සභාගත කරා. හරි, මේ වගේ නොයෙකුත් දේවල් අපි කරලා තියෙනවා. තව එකක් වරාය නගරයට නීති හදන්න අයිතියක් තියෙනවා කියලා ඒගොල්ලෝ ඩියුටි ෆ්‍රී ෂොප් එකක් දාන්න ගෙනාවා. අපි විතරයි නැගිටලා කිව්වේ ඔහෙලාට ඔය අයිතිය නැහැ, අයිතිය තියෙන්නේ පාර්ලිමේන්තුවට කියලා. ඒක හකුල ගත්තා. දැන් අලුතෙන් ගේනවලු පාර්ලිමේන්තුවට. මේ වගේ ගොඩක් දේවල් කරා. දැන් අවසානයේදී ගරු කතානායකතුමා අර මේ වීසා ප්‍රශ්න පිළිබඳව අපේ සාකච්ඡාවක් පටන් ගත්ත කරන්න. ඒක හරියට කරගෙන යන්න හැකියාවක් උන්නේ නැහැ. අතිශයෙන් මං කනගාටු වෙනවා. අතිශයෙන් බලපෑම් සිද්ධ වුණා. වෘත්තිමය තත්ත්වේ සම්පූර්ණයෙන්ම විහිළුවට පත් වුණා. මම දැඩි අපහසුතාවයකට පත් වුණා. හරි, යම් සමාජිකයෝ මහ ලේකම්තුමියට බලෙන් කැඳෙව්වා කමිටුවට. බලෙන් කැඳෙව්වා කමිටුවට. මං කිව්වා සභාපති හැටියට එහෙම කරන්න එපා. මට දෙන්න ඒ ගරුත්වය මං තීරණය කරන්න. මහ ලේකම්තුමිය අහන්න. මහ ලේකම්තුමිය කැඳෙව්වා. එතුමිය මේ පාර්ලිමේන්තුවේ ප්‍රධානියා. ඇඩ්මිනිස්ට්‍රේටිව් මොකක් හරි ගැටලුවක් තියෙනවා නම් අපිට සාකච්ඡා කරගන්න පුළුවන්. නමුත් මෙහෙම මේක ඕනනම් මාව පන්නන්න. මට ප්‍රශ්නයක් නැහැ. අස්සංගත්තලු එලවන්න මාව. මම යන්නම්. එතකොට මට වෙලාවට නිදාගන්න හරි පුළුවන්. මගේ ආතතියත් අඩු වෙනවා. හරි, හැබැයි මම මේක කරන්නේ සද්භාවයෙන්, විපක්ෂය වෙනුවෙන්. සජිත් ප්‍රේමදාස මහත්මයා තමයි මගේ නම යෝජනා කරේ. විපක්ෂයේ සියලුම මන්ත්‍රීවරුන්ගේ ඒකමතික යෝජනාව අනුව තමයි මම පත් වෙලා ඉන්නේ. මං ඕන නැත්තම් කියන්න යන්නම්. හැබැයි මම ඉන්නකම් මේ හැමදේම හොයනවා. මම ඉන්නකම් හැමදේම හොයනවා. හරි, නැත්තම් මාව පන්නන්න. දෙකේ එකක් ගරු කතානායකතුමා තීරණය කරා.
ඔව්, සභානායකතුමා.
මට සම්පූර්ණ සහයෝගය දෙනවා. මේක ඉතාම දුෂ්කර කාර්යයක්. ඒක අපි පිළිගන්න ඕනේ. මම හිතන්නේ ඔබතුමාව පන්න ගන්න කාටවත් ඕනේ නැහැ. මන්ද මට නම් ඕනේ නැහැ. මොකද ඔබතුමා ආර්ථික විද්‍යාව විෂය පිළිබඳව ප්‍රාමාණික දැනුමක් තියෙනවා. ඔබතුමා රිසර්ච් කරනවා. ඒ සඳහා හොඳ සූදානමක් තියෙනවා. ඉතින් අපිට අවශ්‍ය වෙන්නේ මුදල් කමිටුවට එවැනි සමාජිකයින්. ඒ නිසා මේ අපේ සම්පූර්ණ සහයෝගය තියෙනවා. මේ එහෙම පැන්නීමේ අදහසක් මන්ද මම නම් දන්නේ නැහැ. ඔව්, මම නම් දන්නේ නැහැ.
හරි, එහෙමනම් ගරු කතානායකතුමා, රජයේ මූල කාර්ය පිළිබඳ කාර්ක සභාවේ වාර්තාවේ කාරණා දෙකක් තියෙනවා. 2002 අංක 24 දන සුභසාධක ප්‍රතිලාභ පනතේ නිවේදනයක් තියෙනවා. සහ 2010 අංක 17 කැසිනෝ ව්‍යාපාර නියාමන පනත, 2010 අංක 17 කැසිනෝ ව්‍යාපාර නියාමන පනතේ නියමයන් දෙකක් තියෙනවා. පළවෙනි එක කියන්නේ මේ අස්වැසුම ගෙවන එක නැවතිලා තියෙනවා 2023 දෙසැම්බර් 31 වෙනිදා ඉඳලා සහ 2024 මාර්තු 31 වෙනිදා ඉඳලා. ඒක රුපියල් 2500 කරලා ඔ කාණ්ඩ දෙකකට 2500 කරලා 5000 නැවතත් 5000 හැටියට වහම ලබා දෙන්න අපේ කාර්ය මේ කාර්ක සභාව තීරණය කරා. ඒක එතකොට දැන් ජනතාවට මම හිතන්නේ එන සතිය ඉඳලා දෙන්න පුළුවන් වෙයි. ඊළඟට අනිත් කාණ්ඩ දෙක 8500යි 15000යි 2026 වෙනකන් දීර්ඝ කරලා තියෙනවා. එතෙන්දී නැවතත් මතුවෙච්ච කාරණාව තමයි එතනත් ගරු විපක්ෂ නායකතුමා තමයි දිගින් දිගටම ඉදිරිපත් කරේ මේ සංගණ්‍යයන් නැතුව මේක කරන්න බෑ කියන එක ඔවුන් දැඩිවම ඒක පිළිගන්නවා. ඔවුන් කිව්වා සංගණ්‍යය පලං අරන් තියෙන්නේ ගැටලු ගොඩක් තියෙනවා. ඒ නිසා ඒ ප්‍රශ්නේ විසඳ ගන්න ඕනේ කියලා. ඒක පළවෙනි කාරණාව දෙවෙනි කාරණාව තමයි මේ කැසිනෝ එක. මේක හරිම ප්‍රශ්නයක් මේ ගරු කතානායකතුමනේ. මම ඊයේ ජනාධිපතිවරයාට ලියුමක් ලියන්න කියලා අපේ ලේකම් කාර්යාලයට දැනුම් දුන්නා. මොකද මේ කැසිනෝ තියනවා නියාමනයක් නැහැ. නියාමනයක් නැතුව කැසිනෝ කරන්න බෑ. හරි එතකොට දැන් ලයිසන් ෆී එක වැඩි කරලා බිලියන් 10කට බිලියන් 5කට එක හොඳයි. හරි අපිට රජයට ලැබෙන මුදල් නවත්තන්න කිසිම ඕන කමක් නැහැ. හැබැයි නියාමනය තියෙනවා. එක උදාහරණයක් ගරු කතානායකතුමනේ ඔබතුමා පුදුම වෙයි මම මේ කියන කතාව අහගෙන හිටියොත්. බදු ආදායම් බදු එකේ කැසිනෝ පිළිබඳව ප්‍රධානියා ඇවිල්ලා හිටියා. එතුමියගෙන් අපි අහුවා දැන් මේ බදු එකතු කරනවාද කියලා. එතකොට එතුමිය කිව්වා ඔව් එකතු කරනවා ඔක්කොම බදු මේ වෙලාවට ගෙවලා තියෙන්නේ එක ආයතනයක් නඩුවක් දාලා තියෙනවා ඒක අපිට අදාළ නැහැ ඒක නඩුවෙන් බේරගනි. නමුත් අනිත් ඒවා ගෙවලා තියෙන්නේ දැන් ගෙවනවා කියලා. හැබැයි ඒවා ගෙවන්නේ ඔවුන් ඉදිරිපත් කරන වොලන්ටරි ඩිස්ක්ලෝසර්ස් අනුව. එතකොට අපි අහුවා මම විතරක් නෙමෙයි අපේ කාර්ක සභාවේ සියලුම දෙනා අහුවා එතකොට ඔන්ලයින් කැසිනෝ. එතකොට එතුමිය කිව්වා ඔන්ලයින් කැසිනෝ ලංකාවේ නැහැ කියලා. ඊට පස්සේ අපි Google එකට ගිහිල්ලා බැලුවාම මේ ඕනතරම් ඔන්ලයින් කැසිනෝ තියෙනවා ලංකාවේ. එතකොට සමහරු කියනවා නෑ මේක ලංකාවෙන් පිට වෙන්න කියලා. එතකොට අපි පෙන්නුවා මේ ලංකාවේ ඇතුලේ ඔන්ලයින් කැසිනෝ තියෙනවා. ඒවට නම්බර තියෙනවා, link තියෙන ඔක්කොම තියෙනවා. ඊට පස්සේ එතුමිය දන්නේ නැහැ කිව්වා එතුමියගේ එතුමියට ඉහළින් ඉන්න පුද්ගලයා සීනියර් කොමිෂනර් කියලා එතුමා කිව්වා ඔව් ඔව් තියෙනවා. හැබැයි දීලා තියෙන ලයිසන් එකේ පිටිපස්සේ ගහලා තියෙන ඔන්ලයින් කැසිනෝ කරන්න බෑ කියලා. හැබැයි ඔන්ලයින් කැසිනෝ කරනවා. එතකොට අපි අහුව එහෙනම් මොකද්ද ඒකට කරන්නේ? මුකුත් කරන්නේ නැහැ. මොකද්ද මේක? කොහොමද කරන්නේ? ඉතින් අපිට තීන්දුව ගන්න බලයක් නැහැ. ඒ නිසා ගරු ජනාධිපතිතුමාට මුදල් ඇමතිවරයා හැටියට ඊයේම ලිපියක් අපි අරින්න කියලා ඩිරෙක්ට් කරා. මේ පිළිබඳව වහාම හොයලා බලන්න කියලා. එක්කෝ මේවා ලීගල් කරන්න, එහෙම නැත්නම් ඉල්ලීගල් කරන්න, දෙකෙන් එක. හරි මොකද රජයට එන්න තියෙන බදු ලැබෙන්නේ නැහැ. ඉතින් කෝටි ප්‍රකෝටි ගණන් බදු ගන්නෙ නැතුව ඒ කට්ටියගෙන් අහිංසක මිනිහට 136ක් බද්දක් ගහනවා. පේයි එක 136ක් ගහලා. කිරිපිටියකට ගහනවා. අනිත් හැම එකටම ගහනවා. ඉතින් ඒ නිසා මේ ගැටලුව निराකරණය කරගන්න වහාම කියලා ගරු මුදල් ඇමතිවරු දෙන්නම ඉන්නවා. මම ඔබදා දෙපළගෙන්ම අවධානය යොමු කරන්න කියලා කියනවා. අදම තීරණයක් ගන්න මේක මෙහෙම වෙන්න දෙන්න එපා. හරිම අසාධාරණයි. මොකද හිතන්න ගරු සියමලපිටිය ඇමතිතුමා ඔහු අපිට කිව්වා වර්බටම් එක තියෙනවා ඔව් මේක පිටිපස්සේ ගහලා තියෙන ඔන්ලයින් කරන්න බෑ කියලා. හැබැයි ඔන්ලයින් කරනවා. හැබැයි අපි කරන්න අපිට කරන්න දෙයක් නැහැ. නීතියක් නැහැ. ඉතින් නීතිය ගේනවා කියලා මේ පාර්ලිමේන්තුවේ පොරොන්දු වුණේ කවදද? අද වෙනකන් නීතිය ගෙනල්ලා නැහැ. මාර්තු 31 වෙනිදා ගේනවාමයි කියලා කිව්වා. හැබැයි ගෙනාවේ නැහැ. හැබැයි ඊයේ මහ බැංකුවේ ෆිනෑන්ෂල් ඉන්වෙස්ටිගේෂන් යුනිට් එකේ කට්ටිය අවිලා හිටියා. ඔවුන්ට මගේ මේ ගරුත්වය හිමි වෙනවා. ඔවුන් කිව්වා අපි මේගොල්ලෝගේ ඩ්‍රාෆ්ට් එක බැලුවා, AG අප්‍රූව් කරලා තියෙන ඩ්‍රාෆ්ට් එකත් බැලුවා. හැබැයි ඒකේ මහා විශාල ප්‍රශ්න ගොඩක් තියෙනවා. මොකද ඒකේ හිල් ගොඩක් තියෙනවා. ඒ නිසා මේක මනි ලොන්ඩරින් වලට, ටෙරරිස් ෆයිනෑන්සින් වලට ඕනතරම් ඉඩ තියෙනවා. ඒ නිසා අපි කිව්වා මේක ගොඩාක් වෙනස් වෙන්න ඕනේ කියලා. ඒ නිසා තව කාලයක් ඉල්ලුවා. අපි ඒ කාලේ ලබා දුන්නා ගරු ඇමතුමා. නමුත් මේක ඉවරයක් වෙන්න ඕනේ කියන එක තමයි අපේ කාර්ක සභාව දැඩි ලෙස ගරු ජනාධිපතිතුමාට ඔහුගේ අවධානය යොමු කරන්න කියලා ඉල්ලා සිටියේ. එතකොට ඔන්න ඔය කාරණා දෙක තමයි අපි අද සභාගත කරන්නේ. බොහොම ස්තුතියි.
බොහොම ස්තුතියි. ආහාර සුරක්ෂිතා දෙපින්ද කෘෂිකාර්ය දෙපින්ද කාංශික අධීක්ෂණ කාර්ය සභාව වර්තාව DV රිසිංහ මහත්මයා.
ගරු කතානායකතුමනි, දීර්ඝ කාලයක් නොඑක් අවස්ථාවලද සාකච්ඡා කරපු මිනිසුන්ගේ ශක්තියන්ගේ දෙගොල්ලොන්ගේම අයිතිවාසිකම් ආරක්ෂා වෙන පරිදි ඉදිරිපත් කරන කෙටුම්පතක් මම ඉදිරිපත් කරනවා ගරු කථානායකතුමනි ආහාර සුරක්ෂිතතාවය සහ කෘෂිකර්මය පිළිබඳ ආංශික අධීක්ෂණ කාරක සභාව වෙත යොමු කරන ලද සත්ව සුවසාධන පනත් කෙටුම්පත සම්බන්ධයෙන් වූ ඒකී කාරක සභාවේ වාර්තාව මම ඉදිරිපත් කරමි.
ඔව් විපක්ෂ නායකතුමනි.
ගරු කථානායකතුමනි, ගරු සභානායකතුමාගේ අවසර ඇතිව මම කරුණු දෙකක් ඉදිරිපත් කරන්න කැමතියි. විශේෂයෙන්ම පළමුවෙන්ම මම හිතන්නේ මේ පාර්ලිමේන්තුවේ අපි සියලු දෙනාගේම ගරුත්වය හිමි වෙන්නට ඕන පාදුක්ක වග ඉරිදා පොළ ප්‍රදේශයේ ඇතිවුණු මහා ගංවතුර තත්ත්වය තුළ අමුසැමි යුවලක් බේරා ගන්නට චරිත්මා ජිනේන්ද්‍රි මායිටිපේ දියණිය 17 දැරියක් පාදුක්ක සිරි පියරත්න විදුහලේ ඉගෙනුම ලබන්නේ. මේ දැරිය වග ඉරිදා පොළ ආසන්නයේ තිබෙන වක්කොයේ ප්‍රචණ්ඩ සැඩපහරට ලක්වුණු අමුසැමියෝලක් පිහිනාගෙන ගොස් බේරා ගන්නට සමත් වුණා. ඒ නිසා මම හිතනවා අත වශයෙන්ම අපේ රටේ ඔය ගෞරව නාම ඔය අනිත් හැම දේවල් ලැබෙන්නේ මේ වැඩිහිටියයට. මේ වගේ 17 පාසල් දැරියක් මේ කරපු විශිෂ්ට වීර ක්‍රියාව අපේ පාර්ලිමේන්තුවේ සිරු දෙනාගේම ගරුත්වය හිමි යුතු කාරණාවක්. ඒ නිසා මම යෝජනා කරනවා විශේෂයෙන්ම මේ චරිත්මා ජිනේන්ද්‍රි දැරියගේ ඒ සියලුම දේවල් අහිමි වෙලා තිබෙනවා. ඒ දැරියට පුළුවන් නම් ජනාධිපති අරමුදලෙන් යම්කිසි ආධාරයක් ලබා දීම අපේ යුතුකමක්. මොකද ඒ තරම් විරෝධාර ක්‍රියාවකට ඒ දැරිය හවුල් වුණා, නායකත්වය දුන්නා, ජීවිත දෙකක් බේරගත්තා. ඒ පිළිබඳව මම හිතන්නේ පාර්ලිමේන්තුවේ අපි සියලු දෙනාගේම බෙහෙදකින් තොරව ප්‍රණාමය අපි පුද කළ යුතුයි කියලා යෝජනා කරනවා. දෙවෙනි කාරණාව ගරු කථානායකතුමනි, විශේෂයෙන් මම මේ විගණන වාර්තාවකින් උපුටා දක්වන්නේ බැක්ටීරියා මගින් ඇතිවන ආසාදනවලට භාවිතා කරන ලබන මෙරපනම් කියන එන්නත ප්‍රමාණවත් පරිදි ඒ ඖෂධය රෝහල් පද්ධතියේ සහ වෛද්‍ය සැපයුම් අංශයේ තිබියදිත් හදිසි මිල ගැනීම යටතේ එන්නත් කුප්පි 450,000 මිලදී ගන්නට රජය වැය කළා තිබෙනවා රුපියල් 36,85,55,000. මේ අත්ත වශයෙන්ම මේ එන්නත් කුප්පියක් සාමාන්‍ය ඇනුම් යටතේ ලබා ගන්න පුළුවන් රුපියල් 1,075,60,000. හැබැයි මිලදීගෙන තිබෙන්නේ රුපියල් 1,895,50,000. ඉතින් පැහැදිලිවම මේ එන්නත් ඖෂධ තොග තිබියදිත් අත්ත වශයෙන්ම ඒ වන විටත් ඒ ඇනවුම කරන අවස්ථාවේ තොග තිබිලා තිබෙනවා එන්නත් කුප්පි 488,590. ඒ නිසා විශේෂයෙන්ම මෙච්චර ප්‍රමාණයක් වෛද්‍ය සැපයුම් අංශයේ සහ රෝහල් පද්ධතියේ තිබුණු බවට විගණනය ඔප්පු කරලා තිබෙනවා. කුප්පි 488,590ක් තිබියදී කොහොමද හදිසි මිලදී ගැනීමක් කරේ තවත් 450,000ක්? ඒ වගේම ඒ කිරීම තුළ ඒ ක්‍රියාව තුළ රජයේ රුපියල් 36,89,55,000ක පාඩුවක් රටට සිද්ධ වෙලා තිබෙනවා. ඉතින් මේ පිළිබඳව මම යෝජනා කරලා ගරු සෞඛ්‍ය මැතිතුමාට මේ පාර්ලිමේන්තුවට ප්‍රකාශයක් කරලා මේක පිළිබඳව පැහැදිලි කිරීමක් කිරීම ඉතාමත්ම වැදගත්. මොකද මේ සැපයුම් කරුවන් විසින් ඇත්ත වශයෙන්ම ඖෂධ නියාමන අධිකාරියේ ලියාපදිංචි සහතිකය ලැබිලා මේ ටික කාලයකදී තමයි මේ අය මේ හදිසි මිලදී ගැනීම හරහා මේ ප්‍රෝඩාව මේ වංචාව ක්‍රියාත්මක කරලා තිබෙන්නේ. මේක පිළිබඳව අපිට වාර්තාවක් ලබා දෙන්නේ කියලා ඉල්ලීමක් කරනවා.
ගරු විපක්ෂ නායකතුමා, මතු කරන ලද පළවෙනි කාරණය පාදුක්ක සිරි පේරත්න විද්‍යාලයේ චරිත්මා ශිෂ්‍යාවගේ ඒ ගම්වතුරෙන් විපතපත් වෙච්ච අය ක්ෂණිකව බේරා ගැනීමට කටයුතු කිරීමේ ක්‍රියාව සම්බන්ධයෙන් මම දැක්කයේ මාධ්‍ය මගින් කරු වාර්තා කළා. මත් අධ්‍යාපන අමාත්‍යංශයේ හැටියට බස්නාහිර පළාතේ පාසලක් පාදුක්ක සිරිපීරත්න විදුහල
ඒ අනුව යම් පියවරක් ගැනීම සඳහා කටයුතු කරනවා කියන එක එතුමාට සඳහන් කරනවා. දෙවෙනි කාරණය පිළිබඳව වෛද්‍ය මෙරපණම් සම්බන්ධයෙන් සෞඛ්‍යමත්තුමා මගින් කරුණු පැහැදිලි කළ දෙන්න අවශ්‍ය කටයුතු කරනවා.
බොහොම ස්තුතියි මහජන පෙත්සම් පිළිගැනීම දැල්ලසලා පිරුම්මැත්තුමා. ඔව් මන්තුමා සුමිත රාජ්‍යවන්තුමා.
ගරු කථානායකතුමනි, ඒ පියරත්න විද්‍යාලයේ මම සභාපතිත්වයේ ධර්ණ ප්‍රදේශයේ ගරු විපක්ෂනායකතුමා කරපු ඒ දියණිය විශේෂයෙන් දිනේන්ද්‍ර දියණිය විශාල වීර ක්‍රියාවක් කරලා තිබුණේ. ඇත්තටම පිරිමියෙක්වත් ඒ දෙමව්පියෝ කිව්වා පිරිමියෙක්වත් කරන්නේ නැති වැඩක් ඒ වෙලාවේ ඔබියෝව අභීතව කරලා තිබුණා. මම දැක්ක ඒ පිළිබඳව අර හිරු මාධ්‍යයේ විශාල අගයමකුත් කරලා තියෙනවා. විදුහල්පතිතුමා සහ අපි ඒ වෙනුවෙන් එතුමිය ඒ දියණිය ඇගීමක් කරන්න දැනටමත් සාකච්ඡා කරලා තියෙනවා. ඒ වගේම එවැනි දරුව විශාල ප්‍රමාණයක් අපදාවට ලක් වෙලා තියෙනවා. ගරු ඇමතිතුමා කිව්වා යම් සහයෝගයක් දෙනවා ඔවුන්ගේ උපකරණ ලබා ගැනීම සහ නිකුත් කටයුතු සඳහා කියලා. ඒ වගේම තව දුරටත් ඔවුන්ට විශාල දායකත්වයක් දෙන්න වෙයි අපි හැමෝගෙම. මොකද මේ ඒ දියණිය කරපු කාර්යභාරය වගේම අනිත් පැත්තෙන් සියලුම දරුවන් වෙනුවෙන් මේ වෙලාවේ අපේ අවධානය යොමු වෙලා කටයුතු කළ යුතු අවස්ථාවක් කියන කාරණාව මතක් කරනවා. ඒ පිළිබඳව මම ස්තුතිවන්තත් වෙනවා.
පසුගිය දවසකදී විපක්ෂ නායකතුමා විසින් ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායම අත්විඳපු ප්‍රශ්නයක් ගැන මේ පාර්ලිමේන්තුවේ සභාවේ අවධානය යොමු කරලා තිබුණා. නමුත් මේකෙදි පැහැදිලි කිරීමක් කරන්න ඕනේ, ලංකාවේ කණ්ඩායමට පැය 7ක් ෆ්ලයිට් එකක් නැතුව අතරමං වුණා කියන කතාව තමයි වැඩියෙන්ම මෙතුමා දිගහැර දැක්වේ. හැබැයි මේ වෙලාවේදී ලංකාවේ කණ්ඩායම පමණක් නෙමෙයි, ලංකාව කණ්ඩායමත් අයර්ලන්ත කණ්ඩායමත් දකුණු අප්‍රිකා කණ්ඩායමත් ඒ කණ්ඩායම් තුනම ෆ්ලයිට් එකක තාක්ෂණික දෝෂයක් නිසා පැය 7ක් ෆ්ලොරිඩා එයාපෝර්ට් එකේ අතරමං වීමක් සිදු වුණා. ඒ වගේම තමයි ක්‍රිකට් ආයතන පිළිබඳව මේ සම්බන්ධයෙන් අපි විමසීමක් කළා. ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ ICC මේ සම්බන්ධයෙන් පැමිණිල්ලකුත් දැන්ටවත් ඉදිරිපත් කරලා තියෙනවා. ඒකට හේතුව එක එක රටවල් වලට එක එක විදියට තමයි සලකලා තියෙන්නේ. දැන් ගත්තොත් බංගලාදේශය තමයි වැඩියෙන්ම සංචාරය කරන්නේ කිලෝමීටර් ගානකට. දෙක ලංකාව. ඒ වගේ එක එක කණ්ඩායම් වලට කොහොමද මේක තියෙන්නේ කියලා. හැබැයි ඇත්තම ඇමරිකන් ක්‍රිකට් ආයතනයත් ICC තහනම් වෙලා ඉන්නේ මේ මොහොතේ. ඒ නිසා අර්බුද රාශියක් ඇතුලේ තමයි මේ ක්‍රිකට් තරගාවලිය ICC විසින් ඇමරිකාවේ පවත්වන්නේ. ඒ නිසා මම හිතනවා ඒ ගැටලු එක එක කණ්ඩායම් වලට බොදු වෙන්නේ. මම හිතනවා අර සාමාන්‍යයෙන් අර අතිශයින් ප්‍රථම වතාවට ඔයගේ ප්‍රශ්න අහද්දී මිටරා පොඩ්ඩක් සැලකිලිමත් වෙන්න. මොකද මම හිතනවා හරියට කරුණ නොදැනගෙන හැම දෙයකටම කතා කිරීමේදී නිකන් පහත් දාන්නට අවස්ථාවක් නැහැ. බෑ අපි ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතන ක්‍රීඩා අමාත්‍යාංශයේ අධ්‍යක්ෂ DG විසින් ලිපියක් ඉදිරිපත් කරලා තියෙනවා අහලා කරුණු. මොකද අපි සති දෙකකට තුනකට ඉස්සෙල්ලා අපිම කිව්වා ක්‍රිකට් ආයතනයෙන් කෙනෙක් පැරලා මේ කණ්ඩායමේ තියෙන අඩුපාඩු නොවන විදියට කටයුතු සලස්සන්න කියලා. ඒ සම්බන්ධයෙන් පුද්ගලෙක් පත් කරලා තියෙනවා ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ. ඒතුමා ඒ ගිහිල්ලත් තියෙනවා. නමුත් මේ පස්සේ වීම සම්බන්ධයෙන් අපි කරුණු විමසලා තියෙනවා මේ මොහොත වෙනකොට. ඒ සම්බන්ධයෙන් පියවර ගැනීමටත් කිසිවිටකත් පසුතැවිලි වෙන්නේ නැහැ. අපි අනිවාර්යයෙන් කටයුතු කරනවා කියන එකත් මතක කරන්නට
ඕනේ.
අත වශයෙන්ම මම කියන්නට ඕනේ ඒ ෆ්ලයිට් ඩිලේ එක ඒක එක ප්‍රශ්නයක් පමණයි. අපි දන්න ආකාරයට මම තවත් ප්‍රශ්නයක් මම මතු කරා. අපි දන්න ආකාරයට සාමාන්‍යයෙන් ඒ ක්‍රිකටර්ස් ලයින්න ඒගොල්ලන්ගේ accommodation ඒ හොටෙල් accommodation එක දෙන්නේ ICC rules and regulations අනුව ග්‍රවුන්ඩ් එකයි හොටෙල් එකයි අතර ඩිස්ටන්ස් එක 45 minutes කියන එක. අත වශයෙන්ම අපේ ක්‍රිකටර්ස්ලාට 1.5 hours පැය එකහමාරක දුර ප්‍රමාණයක තිබෙනවයි කියන එක ඇත්ත වශයෙන්ම ඒක අසාධාරණයි කියන කාරණාව. අනිත් එක මම මේ හැම කාරණාවක්ම මම ඇත්ත වශයෙන්ම මම ක්‍රිකටර්ස්වයි කෝට් කරන්නේ. දැන් බලන්න even from the hotel the practice venue is 1 hour and 40 minutes even today for the match against South Africa we had to wake up around 5 a.m. to come here. එතකොට මේ කවුද කියන්නේ? තීක්ෂණ මගේ වචන නෙවෙයි. ඒ නිසා මේ ක්‍රිකටර්ස්ලම ඉදිරිපත් කරපු පැසිවිලි මම මේ ඉදිරිපත් කරන්නේ. ඒ නිසා මේ පිළිබඳව යම්කිසි ක්‍රියාමාර්ගයක් අරගෙන විශේෂයෙන්ම මට නම් එච්චර වැඩක් නැහැ අනිත් රටවල් ගැන. අපේ රටේ ක්‍රිකට් ටීම් එකට ලබා දිය යුතු ඒ නිසි පහසුකම් ඒ ICC නීති රීති රෙගුලාසි තුල අපි ඒවා දිනා ගන්නට ඕන, අපි ඒ වෙනුවෙන් සටන් කරන්නට ඕන. ඒ වගේම මම අවධානය යොමු කරන්නට කැමති විශේෂයෙන්ම මේ T20 World Cup මේ එක ක්‍රියාත්මක වුණු නැසෝ කියන පිච් එක, ඒ පිච් එක මේ ක්‍රිකට් ක්‍රීඩාවක් ක්‍රියාත්මක කරන්නට නුසුදුසු පිච් එකක් කියන එක දැන් ICC එක පවා පිළි අරගෙන තිබෙනවා. ඉතින් ඇත්ත වශයෙන්ම මේ කරුණු කාරණා පිළිබඳව අපි වාද ભેද ඇති කරගන්නට අවශ්‍ය නැහැ. අපි පක්ෂ හෝ අනිකුත් ભેද වලින් තොරව අපි අනිවාර්යෙන්ම අපේ ක්‍රිකට් කණ්ඩායම වෙනුවෙන් පෙනී සිටින්නට ඕන. ඒ වගේම අපි ප්‍රශ්න කරන්නට ඕන, කොහොමද මේ ICC එක මේ ක්‍රිකට් ක්‍රීඩාවට නුසුදුසු පිචර්ස්, අපිට ආරංචි පිචර්ස් ඔය නිර්මාණය කිරීමේදී වෙනත් රටවල් වලින් ඒවා අරගෙන අවිලා තමයි මේක ස්ථාපනය කරලා තිබෙන්නේ. ඒ කෙසේ වෙතත් ඒ පිචර්ස් වල නුසුදුසු භාවය ගැනත් බරපතල ප්‍රශ්න තියෙනවා. ඒ නිසා මම මේ කරුණු නොදැන නෙවෙයි මම මේ ප්‍රශ්නේ ඉදිරිපත් කරේ. ඇත්තටම ක්‍රිකටර්ස් ලගේම ස්ටේට්මන්ට්ස් උපුටාගෙන තමයි මම මේ අදහස් ටික ඉදිරිපත් කරේ.
මම පිළිගන්න එතුමා කියපු පිච් එක සම්බන්ධයෙන් වෙච්ච කතාව. සාමාන්‍ය ලෝකයේ ඕනම පිට්ටනියකටත් තියෙනවා රේටින්ග්ස්. දැන් මේ පිට්ටනියට රේටින්ග් එකක් දෙන්න බෑ, මොකද ජූනි 14 න් පස්සේ මේ පිට්ටනිය ගලවනවා කැලිවල්. ඒතර සාමාන්‍ය ICC ආයතන සමඟ ඇත්තසම මේක එළියට ගන්න ඕන කරුණක්. ඒ වගේම අපිට 19 න් පහළ ලෝක උසලාන්නේ අපි තහනම් වුණා කියලා අපිට දුන්නේ නැහැ. වෙන රටකට ගිහින් ඉච්චා වෙයි. USA වල ක්‍රිකට් තහනම් වෙලා තියෙද්දි ඒ රටේ ගහනවා. ඉතින් ඒක නොයිකුත් තීන්දු නිසා නැති ඉන්දියා පකිස්තාන් තරගයක් ඇමරිකාවේ ගහනවා කියන්නේ දැන්ට ටිකට් එකක් යනවා ඩොලර් 3000ට අඩුම ටිකට් එක. ඒ නිසා නොයෙකුත් හේතු ඇති. කෙසේ වෙතත් මෙතුමා කියපු ඒ කරුණ ගැන මම අනිවාර්යෙන් සතුටු වෙනවා. ඒක හරි. හැබැයි අපේ ක්‍රීඩකයෝ කිව්වා වගේ ඇත්තටම ඒ බ්‍රුක්ලින් බ්‍රිජ් මැරියට් හෝටලේ ඉඳන් මේ ග්‍රවුන්ඩ් එකට තියෙන්නේ 70ක්ම 39. නිව්යෝක් වල තියෙන ට්‍රැෆික් එකත් එක්ක තමයි මේ ප්‍රශ්නේ සිදු වෙලා තියෙන්නේ. ඇත්තසෙම ඉන්දියා කණ්ඩායම ඉන්නේ ලොන් අයිලන්ඩ් කියන පිට්ටනිය ළඟම. මම ඒ සම්බන්ධ මමත් පිට්ටනියට ගියා. පෞද්ගලික මුදලින් ගියේ. බලන හොයලා බලන්න පුළුවන්. ශ්‍රී ලංකා ක්‍රිකට් එකෙන් ගියෙත් නැහැ. ක්‍රීඩා අමාත්‍යංශයෙන් මුදල් අරන් ගියෙත් නැහැ. මම කණ්ඩායම් ප්‍රැක්ටිස් කරන දවසෙත් එතනට ගියා. ඒ පිට්ටනියේ ඇත්තසෙම නුසුසු පිට්ටනියක් කියන එක පැහැදිලිව පේන්න දෙනවා. අපි බලාපොරොත්තු වෙනවා කණ්ඩායම් නැවතදාක් හෙට දවසේදී කියන අදවසේ රැට තියෙන තරඟයේදී පණගන්නේලා එයි කියලා. හැබැයි මම සතුටු වෙනවා පක්ෂ ભેදකින් තොරව මෙවැනි කරුණක් ඉදිරිපත් කිරීම සහ මේකෙදි ක්‍රීඩකයොත් අනිත් ක්‍රීඩකයොන්ටත් මෙවැනිම දේවල්. ඒ බ්‍රුක්ලින් මැරියට් එකේ තවත් කණ්ඩායම් දෙකක් හිටියා. ඒ ඔවුන්ටත් මේ ප්‍රශ්නෙම තිබුණා. මේක ICC එත් එක්ක සහ මම නැවතතාවක් කිව්වා වගේ ශ්‍රී ලංකා ක්‍රිකට් එකෙන් අපි නියෝජිතේ සති 3කට ඉස්සෙල්ලා ඇරියා මේව හරියට බලන්න කියලා. ඉතින් ඒ සම්බන්ධයෙන් නිවීම ගැන අපි අනිවාර්යෙන් පරීක්ෂණයක් කරනවා කියන එක මම අසත
කියනවා. මෙතුමාගේ පිළිතුරේ බොහොම බරපතල කාරණාවක් ඉස්මතු වුණා. ඒ කියන්නේ අසමබර ආකාරයට රටවල් වලට සැලකීම. එතකොට යම් යම් රටවල් තහනම් වෙනකොට යම් යම් දේවල් අහිමි වෙන්නට, යම් යම් රටවල් තහනම් වෙනකොට ඒ අයිතිවාසිකම් එලෙසම තියන්නට. ඉතින් ඇත්ත වශයෙන්ම මේ තත්ත්වය තුළ අපි විශ්වාස කරන මේ ICC එක තුළ තිබෙන මේ වැරදි සැලකිල්ල, කියන්නේ බලවත් අයට සලකනවා බලවත් නැති අයගෙන් අයව පාගල දානවා. ඉතින් මෙන්න මේකට එරෙහිව අපි නැගී සිටින්නට ඕන. මම දන්නවා අපි එක රටක් පමණයි. නමුත් මම විශ්වාස කරනවා මේ ICC member countries ගණනාවක් එකතු වෙලා මේ අසාධාරණයට විරුද්ධව අපි ඉදිරිපත් වෙන්නට ඕනේ කියන එක මම මේ අවස්ථාවේ යෝජනා කරන්න කැමති. බොහොම පැහැදිලිවම ඉස්මතු වුණා බලවත් රටවල් වලට එක සැලකිල්ලකුත් අනිත් රටවල් වලට තවත් සැලකිල්ලකුත්. මෙහෙම ICC එකේ ක්‍රිකට් ක්‍රීඩාව තුළ ඒක සිදුවන්නට ඉඩ දෙන්න බැහැයි කියන එක තමයි මම යෝජනා කරන්නේ. අපිත් ඒකට විශේෂයෙන්ම මේ රජයක් හැටියට අපි ඒ ස්ථාවරය දරනවා නම් අපි ඒකට පක්ෂපාතීව ඒ ICC එකේ මේ වැරදි ක්‍රියාකලාපයට විරුද්ධව නැගී සිටින්න අපිත් සූදානම්.
ඔව් අමෙතුමා,
සම්බන්ධයෙන් දැන්ටපත් අපි ලිපි ඉදිරිපත් කරලා තියෙනවා. ඒ වගේම සභාගත කරන්නන් හෙට අනිද්දාම ආයිගා පාර්ලිමේන්තු දවසේදී. ඒ වගේම ගරු කතානායකතුමනි, ICC AGM එක තියෙන්නේ ලංකාවේ ජූලි මාසේ. ඒක එක ලොකු අවස්ථාවක් වෙනවා ලංකාවට. සියලුම ක්‍රීඩා කරන රටවල්වල මේ තියෙන මේ මම පක්ෂාගතමාට කියන්න ඕනේ අපිත් අපේ ක්‍රීඩා සංගම්වල දූෂණ ගැන කතා කරනවා. හැබැයි ඉතින් මව් ක්‍රීඩා සංගම්වල තමයි ඉතින් මේ ලොකුම ප්‍රශ්න තියෙන්නේ. FIFA එක ගත්තොත් එimhe ලෝකේ ලොකුම ප්‍රශ්න තියෙන තැනක් ඇයිද නඩු ගිහිල්ලා වාර්තා වෙලා තියෙනවා. ඒ නිසා මේවා සාමාන්‍ය දේවල් බවට පත් වෙලා තියෙන දේ ඒ නිසා තමයි අපේ ලංකාවේ සමහර සංගම් ওই විදිහටම කටයුතු කරන්න කියන එක මමත් මේ අසද්දි පිළිගන්න තියෙනවා. මම විශ්වාස කරනවා අපිට කරන්න පුළුවන් ලොබි කරන එක තමයි. ලොබි කරලා මේ සම්බන්ධයෙන් අපේ විරෝධතාවය ඉදිරිපත් කරන එක තමයි. ඒ සම්බන්ධයෙන් අපි කටයුතු කරන්නත් ඒ වගේ ඉදිරියේදී මේ වගේ වැඩ නොවෙන්නටත් බලාපොරොත්තු වෙනවා.
හොඳයි. සියඹලා පිළිමෙත්තුමා.
ගරු කතානායකතුමනි අපේ හර්ස්තිල්ල මෙත්තුමා මේ කැචිනෝ බද්ද ගැන කිව්වා. මේක බදු ගවන අයට බොහොම සංවේදී කතාවක් නිසා මම කෙටි පැහැදිලි කිරීමක් කරනවා. කැචිනෝ ගැන නියාමන පනතක් ඉස්තලාම ආවේ 2010 දී. හැබැයි මේක ක්‍රියාත්මක වුණේ නැහැ. 2022 තමයි මේක ක්‍රියාත්මක කරන්න අවශ්‍ය නීතිමය කටයුතු අපි කරේ. ඉන් පස්සේ තමයි ගරු කතානායකතුමනි කැසිනෝ ව්‍යාපාරයක් ලියාපදිංචි වීමේ වැඩපිළිවෙලක් අපි හැදුවේ. නිකන් නෙවෙයි ඒ බලපත්‍රයට කෝටි 50ක් අපි අය කරනවා. එතෙක් මේක මෙහෙම එකක් තිබුණේ නැහැ. කෝටි 50ක් අය කරලා බලපත්‍රයක් දීම පටන් ගත්තේ 2022. ඒ වගේම 2023 ඉඳලා එතෙක් තිබුණු වාර්ෂික ගාස්තුව කෝටි 20යි වර්ෂයකට. අපි ඒක කෝටි 50ක් බවට පත් කරා. ඒ වගේම ඒගොල්ලන්ගේ මුළු ආදායම එකතුවෙන් 15% ටර්නෝ ටැක්ස් එකට සමාන බද්දක් අපි අය කරනවා. ඊට අමතරව ශ්‍රී ලාංකිකයෙක් ඇතුළට යනවා නම් ශ්‍රී ලාංකිකයෙකුට අපිට මේක ශ්‍රී ලාංකිකයින්ට වර්ධනය කිරීමේ අවශ්‍යතාවයක් නැති නිසා ඩොලර් 50ක් අය කරනවා. ඊටත් අමතරව ආදායම් බදු ලෙස මේ කැෂිනෝ ව්‍යාපාරයෙන් අපි 40%ක් ගන්නවා. මේවා මේ දැන් තමයි ක්‍රියාත්මක වෙන්නේ ගරු මේ කතානායකතුමනි. එතුමාගේ කතාව ඇත්ත මේ ඔන්ලයින් බැහැ කියන එක ආවෙත් අපි මේ වගේ ලියාපදිංචියක් බලපත්‍රයක් දෙන නිසා තමයි. මීට කලින් ඔන්ලයින් උත් කරා සියල්ලම කරා. දැන් අපි ඒ විදිහට පාලනයක් කරලා දැන් එතුමා කියන ආකාරයට මේක පාලනය දැන් ආදායම් බදුවකට පුළුවන් කතානායකතුමනි ටැක්ස් එක අය කරන්න විතරයි. ඒගොල්ලන්ට මම නවත්තන්නවත් නියාමනය කරන්නවත් බෑ. ඒ නිසා දැන් සෝදු නියාමන අධිකාරී පනතක් අපි ඉදිරිපත් කිරීමට කටයුතු කරගෙන යනවා. දැන් ඒක අවසාන වශයෙන් මහා බැංකුවේ මූල්‍ය බුද්ධ්‍යංශයේ ඒක විමර්ශනයට ලක් කරනවා. මේ විස්තර ඔක්කොම එතුමාට කියලා තියෙනවා අපේ නිලධාරීන්. දැන් මේක නීති ගැටුම්පත් දෙපාර්තමේන්තුවට ඉදිරිපත් කළ දෙනවා. අපි ඉතාම ඉක්මනින් සූදු නියාමන අධිකාරී පනත මේ පාර්ලිමේන්තුවට ගේනවා. ඒ ගෙනපුවාම මේ කියන ප්‍රශ්නවලට අර සම්පූර්ණ කිසිදු නියාමනයක් නොතිබුණු සියල්ල 100%ක් නියාමනය කරන්න අපි කටයුතු කරනවා. මම මේ කියන්න අවශ්‍ය මේ රටේ බදු ගෙවන ජනතාවට අපි මේ කැචිනෝවාගේ දේවල් අතහැරලා කිසිම දවසක සාමාන්‍ය අයගේ බදු ගැන අවධානය යොමු කරන්නේ නැහැ. කරන්න පුළුවන් සියල්ලම කිසිදු බද්දක් අය නොකරපු නැත්නම් ලියාපදිංචියක් නොකරපු දෙයට කෝටි 50කින් තමයි අපි පටන් ගන්න ගරු කතානායකතුමනි.
හරි බොහොම ඉස්සර. අලුතෝල මන්තුමා එක්මන් කරන්න. Yes. Now again you are going to debate. Huh? Right. Huh. Right.
එතුමා කියන විදිහට මේ නිකන් මං වරදිකාරයාවද මේ පොඩ්ඩක් ඉන්න මේ කැසිනෝ නියාමන අධිකාරියක් ගේන්න ඕනේ කියලා මුදල් කාර්ක සභාවයි ඒගොල්ලොන්ගේ ගැසට් එක ඇප්‍රූව් කරේ නැත්තේ නැතු ආණ්ඩුවෙන් ගෙනාපු දෙයක් නෙමෙයි මේක. මේකේ පෙන්වන්න හදන එක ආණ්ඩුවෙන් ගෙනාවා වගේ කියලා. ආණ්ඩුවෙන් නෙමෙයි මුදල් කාර්ක සභාවේ තමයි අපි රිෆියුස් කරේ ලයිසන් එක දෙන එක. ඒක මෙතන ගරු ජනාධිපතිතුමා තමයි නැගිටලා කිව්වේ මුදල් කාර්ක සභාවට එකතු වෙලා මේක කරන්න කියලා. ඔබ බේර ගන්න හදන්නේ කාවද?
හරි.
ඔන්ලයින් තියනවා නම් ඇයි බදු ගහන්නේ නැත්තේ?
ඔව් එමෙතුමා.
දැන් බලපුවා මුදල් කාර්ක සභාව තමයි ඔක්කොම කරන්නේ. අපි මුකුත් කරන්නේ නැහැ. ඒකත් එක දෙයක්. තමන් නැහැ. මං ස්තුතිවන්ත වෙනවා. එතුමා උගත් මේ මන්ත්‍රීවරයෙක් කැටිදේ කාරණාව හරියට ඉෂ්ට කරනවා. හැබැයි මේ කාල සීමාවේ එතුමාලා පැත්තකට වෙලා මේ කරුණ කියද්දී අපි මේ කාරණාවට මැදිහත් වෙලා මේකේ වගකීම අරගෙන මේ හැම කටයුත්තකටම මේ අභියෝගේ බාර අරගෙන ජනාධිපතිතුමා ඇතුළු අපි මේ කරා කියන එක නම් පැහැදිලිව කියන්න අවශ්‍යයි. මේ කාරණාවේදී මේක පැහැදිලි වෙනවා. මේ හැම දෙයකටම උත්තර අපි හොයාගෙන යනවා ජනාධිපති මේ ගරු කතානායකතුමනි. පැහැදිලිව පියවරෙන් පියවර නියාමනයක් නොතිබිච්ච ලියාපදිංචියක් කිසිසේත්ම තිබුණේ නැති කැචිනෝ එකට කෝටි 50ක බද්දක් අය කරලා දැන් අපි ඊළඟ සති කීපය තුළ මේ නියාමන පනතත් මේ නැත්නම් කැෂිනෝ සියලු සූදු පාලනය කරන අධිකාරී පනත ගේනවා. ඉතින් මෙහෙම පියවරෙන් පියවර යන්නේ නැතුව මේක එකවරම මේ පාර්ලිමේන්තුවේ මේ වාගේ කතා කරන එක සාධාරණද කියලා මට ප්‍රශ්නයක් තියෙනවා ගරු කතානායකතුමනි.
හරි හරි Harsha, now don't go in for the debate now.
අපි කත් අපේ සාධාරණත්වයේ තියෙන මේ රටේ මිනිස්සු ගැන හැසිරුකාරයෝ ගැන නෙමෙයි අපේ සාධාරණත්වයේ මිනිස්සු ගැන. ඒ නිසා ගරු කතානායකතුමා මම නැවත නැවතත් කියන්න කැමති මේ බදු අපි ලයිසන් දෙන්න තීරණය කරේ බිලියන් 50ක් ගැන කතා කරනවා. ඒක ඇප්‍රූව් කරේ අද ඊයේ ඇප්‍රූව් කරේ. ඒක තමයි අද මේ පාර්ලිමේන්තුවට ගෙනාවේ. මේ කියන්නේ නිකන් කලින් කරා වගේ ඊයේ කරේ. ඊයේ මොකද හිනා වෙන්න එපා. ඊයේ කරේ මේ තියෙන්නේ. ඒකනේ අද ඉදිරිපත් කරලා තියෙන්නේ. ඔබතුමා කියන්නේ මේ කලින් ඔබතුමාලා කරා වගේ. අපි මේකට දාන ප්‍රෙෂර් එක නිසා තමයි ඔබතුමාලා මේක කරන්නේ.
Right, right. That's good. That ඔබතුමාලා ප්‍රෙෂර් එක හැදෙනවා විදිහට ගිහිල්ලා. හා. ඔව්.
ඔව්. දැන් මේ මුදල් කාර්ක සභාව හරියම වැදගත්. අපි පිළිගන්නවා. දැන් එතුමාගේ විදිහට මුදල් කාර්ක සභාව නතුනලා අපි මුකුත් කරන්නේ නැහැ. අපි මේ බලපත්‍ර දීලා දැන් 2023 මේ සඳහා මේ මිලියන මේ 500 බැගින් අය කරේ. ඒක අවශ්‍ය නැ වෙනම ඩිබේට් එකක් කර අරගෙන අපිට කතා කරන්න පුළුවන්.
මේක
රටේ ජනතාව දැනගන්න ඕනේ. මේ අපි මේ මේ කාරණාවට ජනාධිපතිතුමා මුදල් අමාත්‍යවරයා මේකට 2022 දී මේ මේ අභියෝගේ බාර ගන්න බෑ කියලා එතුමාලා කියද්දි මේ අභියෝගේ බාර අරන් අපි පියවරෙන් පියවර යනවා. මට ඒක විතරයි කියන්න අවශ්‍ය කරු කතානායකතුමනේ. ඒක විතරයි කියන්න අවශ්‍ය. මේ අපි මේ ගොඩට වෙලා මේක දිහා බලා හිටියේ නෑ. අපි මේ ගිලෙන්ඩ යන ශ්‍රී ලංකාව ගලයට බැහැලා කර ගහලා අරගෙන යනවා.
බොහොම ස්තුතියි. අලවතුල මන්තුමා
ගරු කතානායකතුමනි විශේෂයෙන්ම ඔබතුමාට අවධානය යොමු කරනවා අපේ රටේ විශේෂයෙන්ම තරුණයන් කණ්ඩායමක් තරුණ තරුණයන් කණ්ඩායම සයිබර් අපරාධ සම්බන්ධ
වෙන විවාදයක් ගන්න
සයිබර් අපරාධ කණ්ඩායමකට අහු වෙලා ඉන්නවා බුරුම දේශේ. ඉති විශේෂයෙන්ම මයන්මා රටේ. ඉති ඒකදී පැහැදිලිම කියන්න ඕනේ විපක්ෂ නායකතුමාගේ කාර්යාලයටත් ඒ වගේම අපිටත් හමු වෙලා විශාල මේ දෙමව්පියන් මේ ගැන තමන්ගේ තියෙන දුක්ගැහැට දුක සම්බන්ධයෙන් දැනුම් දුන්නාම ඒ වගේම රුසියාවේ යුද පෙරමුණට ගිහිල්ලා ඉන්න අපේ රණවිරුවන් සම්බන්ධයෙන් අපි විපක්ෂ නායකතුමා විශේෂ අවධානය යොමු කරලා අපේ මන්ත්‍රීවරු තිදෙනෙක් මේක සොයා බලන්න පිටත් කරා. විශේෂයෙන්ම අපේ සුජිත් සංජය පෙරත් වහන්ත යාපත් මමත් ඉතින් මේකදී කරු කතානායකතුමනි පොඩි කාරණාවක් කියන්න ඕනි. අපිට පුළුවන් වුණා මේ සම්බන්ධයෙන් විශේෂ අවධානය යොමු කරලා මයන්මා රටේ නියෝජ්‍ය විදේශ ඇමතිවරයාත් ඒ වගේම මෙයා සම්බන්ධව තායිලන්තයේ බෝඩර් එකේ තමයි මේ 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 කණ්ඩායම රඳවාගෙන ඉන්නේ. ඒ අනුව තායිලන්තයේ විදේශ නියෝජ්‍ය ඇමතිවරයාත් හමු වෙලා මේ සම්බන්ධයෙන් විශේෂ අවධානය යොමු කරන්න අපිට අවස්ථාවක් ලැබුණා. ඒකදී අපි පැහැදිලිවම කියන්න ඕනි මේ දරුවන් බේරා ගැනීමට මේ අපේ තරුණ තරුණයන් 49 දෙනා අද මේ වෙනකොට මේ මයන්මා රටේ යම් කණ්ඩායමක් ඒ කියන්නේ රජයේ පාලනයෙන් බැහැරව තියෙන කණ්ඩායමක් රඳවාගෙන එයාට නොයෙකුත් වද හිංසා දෙමින් කියපු පොරොන්දු වුණ ආකාරයෙන් පරිණාමි මොනවත් ලබා නොදෙන ඉතාමත් අවාසනාවන්ත තත්ත්වයකට පත් කරලා තියෙනවා. ඉතින් ඒකෙදි පැහැදිලිම කියන්න ඕනේ මේ අය ඉතා කඩිනමින් එතනින් නිදහස් කර ගැනීම සඳහා අවශ්‍ය මූලික සාකච්ඡා අපි ආරම්භ කරන්න අපිට අවස්ථාව ලැබුණා. ඒකදී අපි විශේෂයෙන්ම විපක්ෂ නායකතුමාට අපි ස්තුතිවන්ත වෙන්න ඕනි. එතුමා මේ සඳහා සම්පූර්ණ සහයෝගය අපිට ලබා දුන්නා. ඒ වගේම විදේශ ඇමතිතුමත් මේ සම්බන්ධයෙන් ඒ තානාපති කාර්යාලය හරහා යම් සහයෝගයක් අපිට ලබා දුන්නා. ඒ වගේම තමයි රුසියාවේ අද මේ ඉතාමත් අවාසනාවන්ත තත්ත්වයට පත් වෙලා ඉන්න සොල්දාදුවන් සම්බන්ධයෙන් අපේ රණවිරුවන් සම්බන්ධයෙන් අපි රුසියාවට ගිහිල්ලා විශේෂයෙන්ම මොස්කව් නගරෙත් ඒ වගේම සෙන්ට් පීටර්ස්බර්ග් නගරෙත් රෝහල් ගත වෙලා ඉන්න සොල්දාදුවන් සමග සාකච්ඡා කරා. ඒ වගේම මේ සඳහා සම්බන්ධ වෙලා ඉන්න 1000කට වඩා වැඩි ප්‍රමාණයක් මම හිතන්නේ අපිට පේන විදිහට මේකට සම්බන්ධ වෙලා ඉන්නවා. නමුත් අද තුවාල වෙලා ඒ වගේම ගිවිසුම් ප්‍රකාර ආකාරයෙන් ඒ අයට අවශ්‍ය ඒ කටයුතු සිදු නොවන කණ්ඩායමක් හැටියට සොල්දාදුවන් 220ක තොරතුරු අපට ඒ සොල්දාදුවන් ලබා දුන්නා. අපි ඒ තොරතුරු ශ්‍රී ලංකා තානාපති කාර්යාලයේ අලුතෙන් පත්වුණු තානාපතිතුමාටත් ඒ වගේම සෙන්ට් පීටර්ස්බර්ග් ඒ කොන්සල්වරයාටත් අපි ඒවා ලබා දීලා තියෙනවා. මගේ දැනෙන විදේශ කටයුතු අමාත්‍යාංශයට දැන් ඉදිරියේදී මේ මේක ඉස්සරහට අරන් ගිහිල්ලා මේ අය සම්බන්ධයෙන් තියෙන කාරණා පිළිබඳවත් අවධානය යොමු කරලා මේ අයගේ තියෙන ප්‍රශ්න එහෙම නැත්නම් දැන් මේ වෙනකොට ජීවිත සහ අතුරුදාවිනින් 10ක් විතර සිද්ධ වෙලා තියෙනවා. ඒ සම්බන්ධයෙන් උත් අවධානය යොමු කරලා ඒ අයටත් සහනයක් ලබා දෙන වැඩපිළිවෙළක් ක්‍රියාත්මක කරන්න අවස්ථාව ආරම්භ කරලා දීලා තියෙනවා කියන එක කරු කතානායකතුමා ඉතාමත් පැහැදිලිව මේ වෙලාවේ මතක් කරන්න ඕනේ.
බොහොම ස්තුතියි. පෙස්සම් පිළිගැනීම ඩලස් සලහපුරු මැතිතුමා. අනේ මේ තව කාර්යක
මේකේ තියෙනවා මේ මේ විදේශිකයන්ට ගුවන්තොටුපොළේ වීසා ලබා දීමේ ක්‍රමය වෙනස් කරන පුද්ගලික ආයතනයට ලබා දීමේ ඇති වූ ආන්දෝලන සිද්ධියක් සම්බන්ධයෙන් කියලා මේ ටෙලිකොම් එකෙන් ඩොලරයකට දුන්නා. දැන් ඩොලර් 25ක් ගන්නවා. මේකට කට්ටිය කැදවලා තිබුණා මුදල් කාරක සභාවට. ඒ කට්ටිය ආවේ නැහැ. ඒ නිසා මම මෙතන ඇවිල්ලා කිව්වා මේ කට්ටිය වරප්‍රසාද කඩලා තියෙනවා කියලා. නමුත් ඊට පස්සේ මම ඒ කට්ටියගේ නියෝජිතව හම්බෙලා ඩීල් එකක් දාලා වගේ කතාවක් කියලා මම ඒක යට ගහලා දැම්මයි කියලා මේ ප්‍රවෘත්තියක් වාර්තා වෙනවා. මෙහෙම වෙන්නේ කොහොමද ගරු සභානායක කතානායකතුමා? මම කියන්නේ එදා මම මාව පත් කරපු අපහසුතාවය පිළිබඳව මම ඔබතුමාට කිව්වා. මම මෙතනත් කිව්වා. එතකොට කවුද මේවා කරන්නේ? කාගේ උවමනාවටද මේ දැන් මේක මගේ පැත්තට හරවන්න හදන්නේ? අනිත් එක මේ වීසා එක ප්‍රශ්නේ වර්තාවක් මම ඉදිරිපත් කරනවා එන පාර එන සති. හරි, එතකොට මෙතන වෙලා තියෙන සම්පූර්ණ දේ මේ පාර්ලිමේන්තුව දැනගන්නවා. කාටද ඕනකම තියෙන්නේ මේ මට ගහන්න? හරි, එතකොට දැන් පාර යනකොට මරලා දැම්මොත් මාව ගරු කතානායකතුමා මම ඔබතුමාට දැඩිවම කියනවා. මගේ ආරක්ෂාව පිළිබඳ ඔබතුමාට වගකීමක් තියෙනවා. මගේ ආරක්ෂාව පිළිබඳ ඔබතුමාට වගේ මේක ඩොලර් බිලියන ගානක වැඩක්. හරි, මාව පාර්ලිමේ මරලා දැම්මොත් ගරු කතානායකතුමා අද මං කිව්වා කියලා මතක තියාගන්න. මේකේ ඉන්න පිටිපස්සේ කට්ටියට වග කියන්න සිද්ධ වෙනවා. මොකද්ද මට කරන්න කියන්නේ? මේක වංශා දූෂණ වහන්නද කියන්නේ? මොකද්ද කරන්න කියන්නේ? මෙහෙම තර්ජනය කරන්න තෝරනා කරන්න පුළුවන්ද? මොකද්ද මේකේ තේරුම?
හරි, හොඳයි. දැන් මේ ප්‍රශ්නායකතුමා ඉක්මන් කරන්න, මේක දැන් වෙලාව.
කතානායකතුමා, මේක බරපතල ප්‍රශ්නයක්. හර්ෂ ඩිසිල්වා මැතිතුමාව දෙවතාවක්ම ඉවත් කරා පබ්ලික් ෆිනෑන්ස් කමිටි එකේ. මොකද ඒකට හේතුව? එතුමා විෂය ගැන හොඳ අවබෝධයක් තිබෙන විශාරදෙක්. එතකොට එතුමා මේ රාජ්‍ය මූල්‍ය කළමනාකරණය පිළිබඳව නිර්ව්‍යාජ විනිවිද භාවයෙන් යුක්ත වූ අදහස් ඉදිරිපත් කිරීම නතර කරන්නටයි එතුමා වස් කරේ. ඊට පස්සේ පුන පුනාම රට බංකොලොත්තුනයින් පස්සේ අපි යෝජනා කරා මෙතුමාව සභාපති කරා. තටමල ඊට පස්සේ පත් කරා. දැන් එතුමාට ඒක පත් කරයින් පස්සේ මොකද්ද මුදල් කාරක සභාව වෙන්නේ? රාජ්‍ය පාර්ශ්වයේ නියෝජනය කරන මන්ත්‍රීවරු ඇවිල්ලා එතුමාට තර්ජනය කරනවා. එහෙම කොහොමද වෙන්නේ? රාජ්‍ය පාර්ශ්වයේ නියෝජනය කරන මන්ත්‍රීවරු ඇවිල්ලා මෙතුමා VFS ගනුදෙනුව ගැන හොයලා බලන්න යනකොට එතුමාට තර්ජනය කරනවා. එක පැත්තකින් එහෙම කරලා රජයේම අනිත් පැත්තෙන් එක එක වහල්ලු දැම්මලා මෙතුමාට චෝදනා කරනවා, මෙතුමා එක යට ගහනවායි කියලා. මොකද්ද මේ කරන්නේ? මොකද්ද මේ විහිළුව? ඔබතුමා දන්නවද අර මහ බැංකු ගනුදෙනුවට වැඩිය මහා බරපතල විනාශයක් මේ ගනුදෙනුවේ සිද්ධ වෙලා තියෙන්නේ? මේක තමයි ඇත්ත කතාව. ඒ නිසා කරුණාකරලා මේ මුදල් කාරක සභාවේ සභාපතිතුමාට මේ රාජ්‍ය පාර්ශ්වයේ නියෝජනය කරන මන්ත්‍රීවරු ඇවිල්ලා තර්ජනය එල්ල කරන එක වහානතර කරන්නට ඕන. ඒකට ඔබතුමා විසඳුමක් දෙන්නට ඕන.
ඒ ගැන කිසිම චෝදනාවක් පැමිණිල්ලක් මේ වෙනකන් අපට ලැබිලා නැහැ. කවුද ඔබතුමා තර්ජනය කරේ?
දැන් ඔබතුමාට මං කිව්වා අතිශය අපහසුතාවයට පත් කළා කියලා මාව මුදල් කාරක සභාවේ. දැන් මම මෙහෙම මේ කතාවක් දැන් මේ ඉදිරිපත් කරේ මේ දැන් වෙච්ච කතාව. හරි, මම ඔබතුමාට කියන්නේ අදෘශ්‍යමාන බලවේග මේකේ ඉන්නවා. මම දන්නේ නැහැ කවුද කියලා. මම කියන්නේ මගේ ජීවිතයේ අවදානමක් තියෙන එක කරලා තමයි මම කියන්නේ.
ඔබතුමාට එහෙම තර්ජනයක් තියෙනවද?
තර්ජනයක් කවුරු කියලා මම මරනවා කියලා කිව්වේ නැහැ.
නැහැ.
ඔබතුමාට මම කියන්නේ මමනේ මේක ඉන්නේ. මගේ සබත් දෙකට ඔබතුමා ආවොත් ඔබතුමාට තේරෙයි මෙතන තියෙන ගැටලුව මොකද්ද කියලා.
කරුණා කරලා කියන්නේ එහෙම එකක් තියෙනවා නම් ඒ ගැන විභාග කරන්න පුළුවන්.
ගරු කථානායකතුමනි, ඇත්තටම දැන් මුදල් කාරක සභාවේ හිටපු සමාජිකයෙක් හැටියට මම ඇත්තටම දැන් මෙතුමා ඉතාම බරපතල කරුණාවක් හෙළිදරව් කරේ. මොකද මුදල් කාරක සභාව කියලා කියන්නේ පාර්ලිමේන්තුවේ ඉතාම වැදගත්ම ආයතනයක්, රටේ මුදල් සම්බන්ධව තීන්දුව ගන්න හා ඒ උපදෙස් දෙන අපේ කාරක සභාවක්. ඉතින් එවැනි කාරක සභාවක් තුළ යම් යම් ගනුදෙනුවල දූෂණ වංචා හොයන්න ගියාම එතුමාට ඇවිල්ලා තර්ජනාත්මකව කතා කරන එක, ඒ කියන්නේ මරණවා කියලා කෙලින් කියන්න ඕනේ නැහැ ගරු කථානායකතුමනි. තමුසෙ මේක හොයන්න එපා. එහෙම කියන එක ඉතාම බරපතලයි. එතුමාට එහෙම චෝදනා කරලා තියෙනවා. තමුසෙ මේව හොයන්න එපා. ඒක 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 අනියම් ආකාරයේ VFS එකත් එක්ක ගනුදෙනු කරපු පුද්ගලයෝ, VFS එකේ සල්ලි අරගත්ත පුද්ගලයෝ. ඒකයි කථානායකතුමනි, මම ඔබතුමාගේ ඉල්ලනවා මෙතුමාගේ ආරක්ෂාව වැඩි කරන්න කියලා.
හරි, බොහොම ස්තුතියි. හරි. දලසලා පෙරමැතුමා.
මේ මන්ත්‍රි ඔක්කොම කැබිනට්ටුවේ හිටියා. කැබිනට්ටුවේ දැපි මොනාද කිව්වේ, මම මොනාද කිව්වේ කියන කැබිනට් ඇමතුරුන්ගෙන් අහන්න. හැබැයි මෙතනම ඉන්න මන්ත්‍රීවරයෙක් මගේ පරණ මිත්‍රයා දවසක පාර්ලිමේන්තුවේ කිව්වා, මමත් ඔය හර්ෂන් සිල්වා වගේ දැන් මේ VFS එකෙන් ගනුදෙනු කරගෙන හම්බ වෙලා තමයි කටවහගෙන ඉන්නේ කියලා. කටවහගෙන නැහැ. ඉන්ඩස්ට්‍රි එක මේ මොහොත වෙනකොටත් නඩු දාලා තියෙනවා. උසාවි මාර්ගයට ගිහිලා තියෙන්නේ. මගේ පෞද්ගලික මතය මම කියලා තියෙන එක සම්බන්ධයෙන් කැබිනට්ටේ මේ මන්ත්‍රීව සිල් දෙනා දන්නවා. නමුත් මට සාමූහික වගකීමක් තියෙනවා. ඔබතුමා කැබිනට්ටේ හිටියනම් ඒක තේරෙයි. සාමූහික වගකීමක් තියෙනවා කැබිනට් එක ගත්ත තීන්දුව. හැබැයි තීන්දුව කන්ටෙස් වෙලා තියෙනවා. ඒක චේන්ජ් කරන්න පුළුවන් තැන්වලදී අපි චේන්ජ් කරලා තියෙනවා. ඩොලර් සිංගල් එන්ට්‍රි වීසා එක තිබ්බ ගානටම 50ට ගෙනල්ලා දීලා තියෙනවා. ඒ වගේම රටවල් 7කට වීසා නැතුව එන්න අවස්ථාව දීලා තියෙනවා. ඒ වගේම දැන් වාර්තාවක් අපි අවසන් කරලා තියෙනවා 11 දිනකින් යුතු වාර්තාවක් රටවල් 68කට ෆ්‍රී වීසා දෙන්න. ඒ නිසා මෙතනදී වගකීමක් ගන්න පුළුවන් අමතරයක් ඇට අභියෝගයක් ගන්න පුළුවන් අමතරයක් ඇට. ඒ නිසා අභියෝගයක් අරගෙන මේක ගැන සාකච්ඡා කරලා මේක වෙනස් කරන්න කටයුතු කරනවා. හැබැයි මෙතනදී ඔය කිව්වා වගේම ඔය චෝදනාව මටත් දැම්ම. හර්ෂනිසිල්ලා විතරක් නෙමෙයි. හර්ෂනිසිල්ලා මන්ත්‍රීතුමාට දැන් ඔහොම කිව්වා වගේ මේ මන්ත්‍රීවරයෙක් පාර්ලිමේන්තුවෙන් මට කිව්වා, මම එහෙනම් මගේ මමත් කියන්න ඕනේ මගේ ආරක්ෂාවට මේක තර්ජනය, මොකද මම VFS එක ගනුදෙනුවක් කරා කියලා. හැබැයි මම සංචාරක ඇමතිවරයාට මේ ඊයේ පෙරේද VFS එකේ ආයතනය ඇවිල්ලා අපිව මුණ ගැහිලා කිව්වා අපිට මිලියන ඩොලර් ලක්ෂ 5ක් ප්‍රොමෝෂන් වලට දෙන්නම් කියලා. අපි කිව්වා අපිට ඒක ගන්න හැකියාවක් නැහැ. අපි ඒක දෙන්නම් ටුවරිසම් ඇඩ්වයිසරි කමිටියට සාකච්ඡා කරන්න. ඒකේ ඉන්නේ ඉරාන් කුරේ කියලා ජෙට් වින් එකේ ඉන්න ප්‍රධානිය තමයි ඒකේ සභාපති ඉන්නේ. එතුමාට බාර දුන්නා මේක සාකච්ඡා කරන්න. එතුමා ලිකෝ මේක සාකච්ඡාවට යන්න කැමති නැහැ කියලා. අපිත් ඉතින් එහෙම සාකච්ඡාව ගෙනිච්චේ නැහැ. ඉතින් ඒ නිසා කරන ක්‍රමයක් සහ ඕන එකක් ඔබතුමාට චෝදනා කරන්න පුළුවන්. නැති වෙලාවදී චෝදනා කරපුවම ඔබතුමාත් කරපු චෝදනාව ඔබතුමා කරපු චෝදනාවත් මේ දැන් හර්ෂන් සිල්වා කරපු චෝදනාවට සමානයි. ඔබතුමා කෝ මම සම්බන්ධයි.
හරි එමතුමා. දැන් ඔය ප්‍රශ්නය මෙතනින් නතර කරන වෙන විවාදයක් ගන්න. වෙන මහජන පෙත්සම් පිළිගන්නන්න. වෙනම විවාදයක් ගන්න
ඕනේ. ගරු කථානායකතුමනි, මම මේ හතරවෙනි වතාවට ඔබතුමා මාව නම් කරේ නැගිට්ටේ.
සමා වෙන්න මේ වුණාට.
ගරු කථානායකතුමනි, චීන වරාය ධාන්‍යගම ප්‍රාදේශීය සෞඛ්‍ය මධ්‍යස්ථානයේ අසල අංක 43න් එකදරන ස්ථානයේ පදිංචි HAP ධර්මසේන මහතාගෙන් ලැබුණු පෙත්සම පිළිගන්නවා මේ.
හරි. මම ස්තුතිය වීරසමතුමා.
ගරු කථානායකතුමනි, දික්කල්ල පොල්ගහමුල්ල ජයනිවස යන ලිපිනයේ පදිංචි PA කරුණාසේන මහතාගෙන් ලැබුණු පෙත්සමක් පිළිගන්නමි.
පෙත්සම් මාජන පෙත්සම් පිළිබඳ කාර්යක සභාවට යොමු කරනු ලැබී වාචික පිළිතුර අපේක්ෂා කරන ප්‍රශ්න රාජිකා වික්‍රමසිංහ මැතිනි. මොන මොකද පොයින්ට් පොඩ්ඩක්
පොඩි මේ ගරු කථානායකතුමී, මම අපේ හරින් ප්‍රාන්දු මන්තුමක් කිව්වා
එතුමාට
ලක්ෂ ඩොලර් ලක්ෂ 5ක්
නෑ. පොයින්ට් එකක් නෑ එතන.